කවර්සුරි මන්ත්‍රීතුමා ඔබතුමාගේ නියමිත කාලය තිබෙනවා
Honorable presiding member, first of all, I must bring to attention that the honorable
minister, 7 minutes.
When he spoke of, this is not a point of order. And if you give the ministers their way, then you can't conduct the proceedings of this house. Anyway, I want to thank you for allocating 7 minutes of the house time to express my views on the amendments to the Office of Missing Persons Bill, which was presented last year in its originality. Might I digress a little bit from over here, because I think there was an attempt by the members of the government to show what happened on that day, to show that it was the fault of the joint opposition. It should be noted that the bill, according to the order paper, was supposed to be taken for the debate on 3rd week of May. But on the request of the government, the bill was forwarded to the first week's business. The opposition was in agreement nonetheless on the debate, as long as 2 full days of debate was allocated. And it was stated, Mr. Presiding Member, with the Prime Minister's, it all started with the Prime Minister's condescending attitude. He felt that an Asia Law Conference, for which he was the chief guest, deserves more merit to attend to than a debate of national importance. He wanted a vote by 11 a.m. the following day. To the Prime Minister, a bill which will fundamentally influence on how the country is governed, first of 4 such bills, I would say this is a love child between Mangala Samaravira and the Geneva Human Rights Council, a bill which is so treacherous, which will start a witch hunt against our valiant armed forces, doesn't even merit 2 full days debate. Even if the Prime Minister was ignorant or chose to ignore the structural changes in that, whether the citizens of this country are to adhere to laws of this country or to higher international laws, or how such international forces can use OMP to manipulate the course of this country, which can be in the geopolitical interests of superpowers but detrimental to our own fate, the Prime Minister cannot surely give more importance to a law conference. Mr. Presiding Member, even if the Prime Minister was ignorant, which he was not, he should have given the due courtesy to the citizens of this country, as this was a very divisive bill, probably along ethnic lines. The citizens of this country deserve more respect and deserves to hear the debate on the merits of this bill without being pushed aside by the Prime Minister. To be candid, Mr. Presiding Member, even the Speaker, it was not one of his brightest hours. For a man who has had an illustrious career, now at the pinnacle of the temple of democracy, should have done better. And the excuse that the order was decided at a party leaders' meeting by the majority also does not hold. If this was always the case, then we would not need a speaker. A system where the party leaders by majority can decide on anything will surely suppress the true voice of the opposition, as was the case that day. So it is imperative for the Speaker to ensure that the voice of the opposition is heard. The decision should not only be made on technicalities, but more on the spirit of democracy. Now, there's also a small matter that when this bill was passed, the members of the JVP agreed with the bill on conditions upon 3 amendments, which the government agreed. However, when the bill was published, those amendments were not included. I am not sure whether the Section 11A, which provides for the Office of Missing Persons the power to enter into agreement with any person or organization, was one of those amendments. But even if it was so, then what has happened to the omissions of the other 2 amendments? Does this make the Leader of the House, who's present over here, a liar? Honorable Leader of the House agreed on the due amendments. Even if you are to agree, the publishing of the bill on the first instance was done erroneously, the amendments could have been included now. The fact that it has not goes on to show that the leader of the house indeed did lie and take the JVP down the garden path. Now, it is my opinion that this bill should not be passed at all. This is just the first step of the Geneva Resolution 30/1 that was brought upon by this government upon itself. Co-sponsoring the Geneva Resolution 30/1 and signing the peace accord, giving the recognition giving and recognizing the LDT rule in the North and the East will no doubt go down in post-independence Sri Lanka history as the most treacherous act which a government brought upon itself, its own people. Small wonder that both governments were led by the same man. Let me emphasize, and it's not to say that the country has been ravaged by, it's not to been ravaged by a 30-year war, don't need any closure or reconciliation. Of course it does. And of course we believe the mechanism must be developed and be given due process. We believe that the process should be local with observers from friendly nations. And most of all, we believe that the process should be about reconciliation and not retribution. The process cannot be one-sided either, as in this case. We already know the killed and missing in action of the armed forces. So any commission or any office which seems to find information on one side without highlighting the atrocities of the other side seems one-sided. There is also the question that it is not morally correct to punish valiant soldiers who brought peace upon this island. Without them, we will still be ravaged by war. It was only recently that the British Prime Minister Theresa May said that the UK forces will be exempted for any European human rights laws in conflict zones. It seems odd that in Britain's case that it's protecting its soldiers, whereas we are only too happy to build the foundation for the prosecution of our forces.
And Honourable also, Member, please wind up now.
Two more minutes?
No.
Okay. No. And also, Mr. Presiding Member, the foundation for the, and also Presiding Member, more importantly, the action taken against armed forces, even as small issues as not issuing visas, would be viewed by the majority Sinhalese as an attempt to punish the soldiers who brought them victory. So, for all these reasons, I do not believe that the Office of Missing Persons will be will bring reconciliation. In fact, it will do exactly the opposite. It will create a deep breach between the Sinhalese and the Tamils, and can lead to more hatred in a country which is already deeply divided. So, for all logical reasons, it's not a good piece of legislation and must be repealed at its earliest, but not without finding a meaningful solution for closure for the victims of the war.
Please now wind up, please.
Okay, so I think since time does not permit me, I do not wish to speak any further, but I think we really need to study the nitty-gritties of this bill, and also to look inside how this bill could be used by foreign powers to manipulate the governance of the country.
Thank you.
Thank you.
Thank you very much. මිලකට ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාට තිබෙන්නේ බොහොම කෙටි කාලයක් විනාඩි 3.5යි
මූලාසනේ ගරු මන්ත්‍රීතුමා ඉතාමත් කනගාටු වෙනවා මොකද මුලින්ම 10ක් දීලා 3ට බැසීම ගැන කොහොම වුණත් අතුරුදහන් වූ තැනැත්තම් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් මා හිතන්නේ ඉතාමත් වැදගත් කාරණා කීපයක් මේ අවස්ථාවේදී මේ සභාවේ විවාදයට ලක් වුණා විශේෂයෙන්ම මම පිළිතුරු කීපයක් කියන අපේ රෝහිත් අබේගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා මේ අවස්ථාවේ හිටියනම් මම සතුටු වෙනවා මොකද එතුමා ඉන්නවා එතුමා විශේෂයෙන්ම මේ පැහැර ගැනීම පිළිබඳව අපි දන්නවා ඕනම කෙනෙකුට අයිතියක් තිබෙනවා රටේ මිනිස්සු හැටියට රටක් පාලනය කරන හැම කෙනෙක්ම මේ රටේ භෞමික ආකණ්ඩතාවය වගේම සෛරීත්වය වගේම මම හිතනවා හැම කෙනෙක්ම පැහැරගෙන යෑම සන්නද්ධ ගැටුම් දේශපාලන සංසුත්තාවයන් සිවිල් කැරලි කෝලාහලවලදී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඉරණම පිළිබඳව දැන ගැනීමේ අයිතියක් තියෙනවා. ඒක මං හිතනවා විශේෂයෙන් මෙතෙන්දි කතා වෙච්ච වගේම අපි දන්නවා ලසන්ත වික්‍රමතුංග මැරිච්ච හැටි ඔහු අතුරුදහන් වුණ ආකාරය පිළිබඳව ඒ වගේ තත්ත්වයන් බැලුවොත් එක්නැලිගොඩ වගේ අන්දන්නෝ අපේ ගම් ප්‍රදේශය තුල එක්නැලිගොඩගේ බිරිඳ අපේ ගම් ප්‍රදේශයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇය උදේට නැගිටින කොටත් හැන්දෑවට නිදා ගන්න කොටත් හැඬු කඳුලින් ඉන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා සොයලා දෙන්න කියලා. ඒකයි තත්ත්වේ. දැන් මෙතුම රෝහිත අබේගුණවර්ධන මැතිතුමා කිව්වා 88 89 වත් හොයන්න කියලා. මම කියන 71 කාලයටත් යන්න ඕන. එවන 71 කාලෙත් මන් දන්නවා දසදහස් ගාණක් මිය ගියා. ඒව ගැන හොයන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි 88 89 හොයන්න තිබුණේ තමුන්නාන්සේලාට. මේ රටේ පාලනේ අවුරුදු 19ක් 10ක් කර මහින්ද රාජපක්ෂ පාලනයට ඒ අය කවදාවත් ඒක නොකර ඒ පිළිබඳව හොයන්නේ නැතුව අද කතා කරනවා මේ රටේ යුද්ධයක් ඇති වෙලා ඒ තුලින් බැටකාලා මේ රටේ අහිංසක ද්‍රවිඩ මුස්ලිම් සියලු ජන කොටස් වලට ඉතාමත් හොඳින් ජීවත් වෙන්නට ඕන පරිසරයක් ලැබුවේ ජනවාරි 8 වෙනිදාන් පස්සේ කියන එක පැහැදිලිව කියන්නට ඕන රටකට යන්න බැරුව විශේෂයෙන්ම අපි දන්නවා යුරෝපා රටවලට යන්න බැරුව හිටපු මේ රටේ රාජ්‍ය නායකින්ට රාජ්‍ය නායකින්ට බය නැතුව පොලේ පය ගහලා ඒ රටවල් වල ඇවිදින්න වාතාවරණයක් හැදුවේ මේ රටේ ජනවාරි 8 වෙනිදාන් පස්සේ කියන එක පැහැදිලිව කියන්නට ඕන ඒ කාලේ කතා කරේ විදුලි පුටුවට ගෙනියන නායකුවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඩයස්පෝරාව ගැන කතා කරා කොහොම මේ විදුලි පුටුවද කොහොම මේ ඩයස්පෝරාව එනිසා බොරු කියලා පට්ටපල් බොරු කියලා දේශපාලන වේදිකාවල අනුකම්පා කරලා ඡන්ද ගන්න ලෑස්ති වෙලා තමයි දා කතා කරේ එනිසා මම පිටාමත් පැහැදිලිව කියනවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමෝ තව විනාඩියක් දෙන්න මෙයාට කතා කරන්න ඕන මෙයාට විනාඩි 10 15 දෙනකොට මේවට උත්තර දෙන්න විනාඩි 3යි විනාඩි 3යි අපිට තියෙන්නේ විනාඩි 10 15 මෙයාට කතා කරන්න දීලා පට්ටපල් බොරු කියලා මේ සභාව නොමග යන්න යවනකොට ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මම කනගාටු වෙනවා හැමදාමත් අන්තිමට අපිට කතා කරන්න වෙන ওই ටික ඒ නිසා පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට හැබැයි විනාඩි 2ද 3ද කියලා නෙමෙයි මතක තියාගන්න මම කනගාටු වෙන අලුත් ගමගේ මන්ත්‍රීතුමා කතා නොකරයිම ගැන එතුමා දන්නවා මේක ඇත්ත
අවසන් කරන්න
යනු එතුමා
දැන් අවසන් කරන්න
අපි පැහැදිලිව කියනවා මේ වැඩ කටයුතු වලට නැවත වරක් තබුණාංශලගේ සහයෝගය දෙන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ කතා කරලා කිව්වා අපි මේකට සහාය දෙනවා කියලා මම දැක්කේ නෑ රෝහිත් අබේගුණවර්ධන මහත්තයලා නාමල් රාජවක්ස මහත්තයා කිරි බබෙක් වගේ අත කතා කරේ
දැන් අවසන් කරන්න
ඒ වන්දිතුමා
දැන් අවසන් කරන්න
හරියට තීන්දුව අරගෙන
මේවා
කියවලා ඇවිල්ලා කතා කරන්න කියලා අපි ආරාධනය කරමි
ඔබතුමාට
ස්තුතියි මගේ කතා අවසන් කරන
ජයන්ත සමරීර මන්ත්‍රීතුමා ඔබතුමාටත් විනාඩි 3ක්ම ආරයි වෙලාව ඉවරයි අපි 3:30 6 තියෙනවත්
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අතුරුදහන් වූවන් පිළිබඳව විශේෂයෙන්ම පපුවට ගහගනිමින් අතුරුදහන් වූවන්ගේ අම්මගේ මව්වරුන්ගේ පියවරුන්ගේ කඳුළු ගසා කමින් බෙදුම්වාදී කොටස්වාදයේ කම්මුතු කරපු රණවිරුවන්ව දංගෙඩියට දක්වන්න ගෙනාපු මේ පනත ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම ගැන එක් පැත්තකින් ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ ප්‍රමාදුනේ ඇයි? එවැනි හේතුවක් නිසා නෙවෙයි. එතුමාට ත්‍රිවිධ හමුදාවෙන් සහ මේ රටේ මේ පනතෙන් වෙන්න යන නස්පැත්තිය පිළිබඳ තේරුම් ගත්තු ජනයා විශේෂයෙන්ම හමුදාවෙන් පිටුපහළවක ලියුමක් එතුමාට එව්වා. මේක සිදු වුණොත් මේ පනත ක්‍රියාත්මක වුණොත් මේ කාර්යාලය ඇරියොත් මොකද වෙන්නේ කියලා. ඒ නිසා තමයි මේකේ සමාජිකයන් පත් කිරීම කල් දාලා මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න කියලා කිව්වේ. මේ සංශෝධනය අද අනුමත වුණත් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඊළඟට සභාගත කරලා තියෙනවා දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය. මේ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක වුණොත් මේ අද අතුරුදහන් වුවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනතේ 11 වෙනි වගන්තියේ ආචේදේ සංශෝධන වුණාට වැඩක් නැහැ. මේ අපි ඉල්ලනවා අපි ඉල්ලුවා කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට මේ පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුව තිබුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිය යුතුව තිබුණා මේ ජාත්‍යන්තර ප්‍රඥාප්තියේ සිංහල දෙමළ ඉංග්‍රීසි පිටපත් පාර්ලිමේන්තුවේ තිබිය යුතුව තිබුණා අපි කරු කතානායකතුමාගේ මේ පිළිබඳව කිව්වා කරු කතානායකතුමාට මේ ප්‍රඥාප්තිය පිළිබඳ ප්‍රඥාප්තිය බලාත්මක කිරීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ගේන්න යනවා හැබැයි ඒ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය පිළිබඳ මන්ත්‍රීවරු දැනුවත් කිරීමක් කරලා නැහැ දැනුවත් කිරීමක් කරන මන්ත්‍රීවරුන්ට ඒ ප්‍රඥාප්තිය දීලා නැහැ කියලා. ගරු කතානායකතුමාගෙන් අපි මේ පිළිබඳව 2007 4 වෙනි මාසේ 8 වෙනිදා මේ ලිඛිතව ඉල්ලුවා මම මේ ලිපිය මගේ ඉල්ලීමේ ලිපිය මේ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය භාෂා තුනෙන්ම මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න කියපු ලිපිය මම හැන්සාඩ් ගත කරනවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි.
ඒ
නිසා මම අවසාන වශයෙන්
කියනවා
ජනාධිපතිතුමාට ඕන වුණා නම් මේ අතුරුදහන් වුවන්ගේ කාර්යාලයට වන ජාත්‍යන්තර බලපෑම් වලින් මේ කාර්යාලය මුදවලා මේක ජාතික යාන්ත්‍රණයක් බවට පමනක්පත් කරන්න ඒක හොඳ වමනාවක්. ඒක ඉෂ්ට කරන්න නම් අපි එතුමාට කියනවා අද දැනට සභා විනාඩියක් දෙන්න ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය මේ දේශද්‍රෝහී ප්‍රඥාප්තිය බලාත්මක කරන පනත වහාම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න කියලත් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා
සිටිනවා. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පිහිටවීම පරිපාලන කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම සංසාධන කෙනුපත ස්වභාවිකකද?
ආයි.
දෙවෙනි වර කිවීම සංසද?
ආයි.
හන කාර්ක සභාවස්ථාව. පළවෙනි වගන්තිය ස්වභාවිකද? දෙවෙනි වගන්තිය?
හයි.
තුන්වෙනි වගන්තිය?
හයි.
ප්‍රඥප්ති වගන්තිය?
හයි.
නාමයේ ස්වභාවිකද?
හයි.
පාර්ලිමේන්තුවේ ඇල්ඩ්‍රස් වේ. පනත් කෙනුපත කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැනුනු කැමැත්තෙමි. ගරු සභානායකතුමා අමෙතුමා 33 වෙනි වර කියවීම ස්වභාවිකද?
53 වෙනි
ස්වභාවිකයි.
ආයි.
පනක් කෙටුම් පත තුනර කිරීම අතුරුදහන් වූ තැනැත්තම් පිළිබඳ කාර්යාලය පිහිටවීම පරිපාලනය සහ කර්තව්‍ය ඉටුකිරීම සංශෝධන පනත් කෙටුම් පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැනුණු කැමැත්තෙමි. සභාව කර්තබීම
එට සවස එක දක්වා එට දහමට සොරි
සභාව කර්තබීම යෝජනාව ගරු රෝහිත අභිවර්ධන මන්ත්‍රීතුමා.
ගරු වාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද සභාව කල්තබන අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද යෝජනාව බස්නාහිර පළාත තුළ කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස සිදු නොවීම හේතුවෙන් ජන ජීවිතයට සිදුවන බලපෑම් සහ එම හේතුවෙන් ඩෙංගු රෝගය ජාතික ව්‍යසනයක් බවට පත්වීමට තුඩු දෙන සහ උග්‍රවන බැවින් මෙම ගැටලුව විසඳන ලෙසට රජයට කරන යෝජනාව සහ කසල බැහැර කිරීමේ අර්බුදය උග්‍රවීමට පළාත් පාලන ආයතන මහජන නියෝජන රහිත අක්‍රීය කිරීම බලපාන බවට මෙම යෝජනාව ඉදිරිපත් කරනවා. ගරු මුලාසනුන්ට මන්ත්‍රීතුමනි, කවුද මේ විෂයභාර ඇමතිවරයා ඉන්න වෙයි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්? ගරු මන්ත්‍රීතුමනි,
ඔබ තමයි ඉදිරිපත් කරගෙන යන්න සමහරට එන්න පුළුවන්.
දැන් මේකේ වෙලාව කොපමණද කියන්න මේ ගරු මන්ත්‍රීතුමා?
යෝජනාව ඉදිරිපත් කරන පක්ෂයට පැය භාගයයි, රජයට පැය භාගයයි.
හොඳයි.
තවත් දැනට දෙන්නෙක් ඉන්නවා. මම ඇමතුමා ඉන්නවා. ඇමතුමා ආවා. හරි.
හොඳයි. දැන් මම විනාඩි 15ක් ගන්නවා. මම විස්තර කරනවා මගේ මහින්දානන්ද අලුත්ජමගේ ගරු මන්ත්‍රීතුමා. දැන් විශේෂයෙන්ම විෂයභාර ඇමතිතුමාට ඉදිරිපත් කරන්නේ මේ කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන්. එතුමා මේ දවස්වල ඔය කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වෙන බවට අපි දැක්කා. යම් යම් මාධ්‍යවල එවෙනුවෙන් පෙනී ඉන්නවා, එවෙනුවෙන් කතා කරනවා අපි දැක්කා. හැබැයි එවෙනුවෙන් පෙනී හිටියත් එවෙනුවෙන් කතා කෙරුවත් අද බස්නාහිර පළාත විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, මුළු රටම කුණු වෙලා. රටේ කුණු නොවෙච්ච තැනක් නැහැ. හැබැයි රට ගත්තේ මල් වත්තක් බවට පරිවර්තනය කරන්න. රට භාරගත්තේ 2015 ජනවාරි 9 වෙනිදා එළි වෙනකොට මේක මල් පිපෙන, ඒ මල්වල සමනල්ලු වහන, ඊට පස්සේ මීමැස්සු පැණිවුරා බොන මහා මල් වත්තක් බවට පරිවර්තනය කරන්න ගත්තු අපේ මාතෘ භූමිය අද මීමැස්සෝ වෙනුවට නිලමැස්සෝ වහනවා ගරු ඇමතිතුමනි. සාමාන්‍ය මීමැස්සෝ වහන්න ඕන මල්වල වෙනුවට කුණු ගොඩවල්වල සම්පූර්ණම නිලමැස්ස වහන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා මේ කුණු එකතු කිරීම සම්බන්ධයෙන් දැන් රටේ තියෙනවා මේ වෙනකොට මේ ආණ්ඩුව දැන් කුණු වලිනුත් ජීවත් වෙනවා. දැන් මේ දවස්වල කුණු වලින් ජීවත් වෙන්නේ. ඒ ආණ්ඩුව කුණු වලින් ජීවත් වෙන්නේ දැන් ගෙවල් වලට ගිහිල්ලා ඒ තමන්ගේ නගර සභාව ප්‍රාදේශීය සභාව කුණු ටික ගන්නේ නැහැ. නගර සභාව ප්‍රාදේශ සභාව කුණු ටික ගන්න නැතු වුණාම ගරු ඇමතිතුමනි, අර මිනිස්සු අසරණ වෙනවා. ගෙදර කුණු බෑග් තියෙනවා. අර කළු පාට බෑග් වල කුණු ටික දා ගන්නවා. කුණු ටික දාගෙන රෑ වෙනකොට කරන්නේ තමන්ගේ ගෙදර වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ දාගෙන අරගෙන යනවා. මේක කොහේ හරි කවුරුවත් නැති තැනක මේක හලා දාන්න පුළුවන්ද කිය. ඒ හලනකොටම පොලිසිය ඉන්නවා, පොලිසියෙන් අල්ල ගන්නවා. අල්ලගෙන දානවා නඩු. දැන් කුණු දාන සංඛ්‍යාව අපි අහලා තියෙනවා. හුඟක් වෙලාවට අහවල් ප්‍රදේශයේ කුණු දාන අය 200ක් වමන අල්ලයි, අල්ලලා නඩු දායි. දැන් නඩු දැම්මවත් මොකද්ද වෙන්නේ? ගරු මන්ත්‍රීතුමා, නඩු දැම්මත් ඒ මුදලත් රජයට එන්නේ දැන්. දැන් මේ පැත්තෙන් කුණු ප්‍රශ්නේ. හැබැයි දැන් විකල්පය මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? විකල්පය කොළඹ නගර සභාව. ගරු ඇමතිතුමනි, කොළඹ නගර සභාවේ අවුරුද්දකට කෝටි 120ක් ගෙවනවා කුණු වලට. කෝටි 120ක් කුණු වලට ගෙවනවා අවුරුද්දකට. දැන් එතකොට මේ මේ 2013 ඉඳන් 2013 ඉඳලා මේ ගෙවපු මුදලට වැඩිය මේක දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි වෙනවා. මේක වැඩි වෙනවා ගාන. ගාන වැඩි වෙනවා. මේ ප්‍රමාණය වැඩි වෙන එක මේක දරා ගන්න බැරි ප්‍රමාණය. දැන් සාමාන්‍ය පාන් ගෙඩියක මිලක් තියෙන රටේ පාන් ගෙඩියට මොනවා හරි බටර් ටිකක් දැම්මොත් පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. මුද්‍රාස් පලන් ටිකක් දැම්මොත් තව ටිකක් වැඩි කරතේ. හැබැයි පාන් ගෙඩිය එක පාටම රුපියල් 70 පාන් ගෙඩිය 800යි කිව්වොත් ප්‍රශ්නයක්. මේ වගේ තමයි කුණු වල ගාන වැඩි කරලා තියෙන්නේ. දැන් ගරු අමතුන ඔබතුමා හොයලා බලන්න. දැන් මේ මෙට්‍රික් ටොන් 800ක්. මේ කුණු මෙට්‍රික් ටොන් 800ක් දවසකට කොළඹ මහනගර සභාව එකතු කරනවා කියන්නේ. එකතුන 800ක්. දැන් මේ කොළඹ මහනගර සභාව මෙට්‍රික් ටොන් 800ක් එකතු කරන කුණු පෞද්ගලික සමාගම එකතු කරන්නේ. මේවා ගිහිල්ලා දැන් කරදියානට දාන්න කොටසක් දාන්නේ. දැන් මේ මෙට්‍රික් ටොන් 800 බවට මේක නිර්ණායකය කරගන්නේ කොහොමද? කොහෙද තියෙන්නේ තරාදිය? මෙට්‍රික් ටොන් 800 මනින්න තියෙන තරාදිය කොහෙද තියෙන්නේ? තරාදියක් නැහැ. අදාළ සමාගමට පුළුවන් මෙට්‍රික් ටොන් එකක් ගෙලිච්චත් ඒක 18 කරන්න පුළුවන්. එකට උඩ යහ පැත්තෙන් 8 දැම්මා. එහෙම නැත්නම් ඒකට තව බිඳුවක් දැම්මම 180යි. කිසිම වැඩ පිළිවෙලක් නැහැ. දැන් මේක තමයි ඇත්ත தත්ත්වය. මම දන්නේ නැහැ මේ කුණු වලට කුණුව යට ඉන්නේ කවුද? කුණු වල උඩ ඉන්නේ කවුද? මම දැක තමුන්නාංශේ ප්‍රකාශයක් කරලා තිනවා. කොළඹ නගර සභාවේ කුණු වලට කරන ගෙවීම් දැක්කම පුදුම හිතෙනවා. ඇමති ෆයිසර් කියයි. සාධාරණයි. ඇමතිවරයා පුදුම වෙනකොට කොහොම ඩීදීද කුණු කන අපි? කුණු වලිනුක් ගහනවා නම් මේ යහපාලන ආණ්ඩුවේ කුණු වලිනුක් ගහනවා නම් අරුව මුතු ගහන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. ගහන පාර්ශවයන් ගැන එක එක පැති වලින් ගඳ එනවා. පලාස් ස්වභාවයෙන් ගඳ එනවා. ඔව් දැන් ඔබතුමා ඉදිරිපත් කරන්න බය නැතුව කෙලින් කතා කරන්න. මිත්‍ර මාත් එක්ක දීර්ඝ කාලයක් මිත්‍රව ඉන්න ඇමතිවරයා හැටියට කද මේ ඉදිරිපත් කරේ මේක මම්මා
කුණු එක දුර ඒ කට්ටියමයි.
ආ පොඩක් ඉන්න කියන්නම්. ඔහොම ඉන්න. ඒ යහපාලන ආණ්ඩුවේ ඉස්සලා හිටපු ආණ්ඩුව සියඹලා ආණ්ඩුව නෙවෙයි. ඔබයි මමයි දෙකම හිටපු ආණ්ඩුව. සියඹලා ආණ්ඩුව නෙවෙයි. අර සියඹලා ආණ්ඩුව කියලා හිතන්න එපා. අපි ඩබල හිටියේ ඒකේ. එකට හිටියේ ඒක රක ගන්න හොඳ හොඳ වැඩ කරා. දෙන්න නගිනීර කියලා මතකනේ. ඒක ඇතින් නවත්තනවා. ඒ හින්දා දැන් කියන්නේ කුණු. ඔව් කුණු ප්‍රශ්මංග රටම කුණු කරා. රටම කුණු කරලා ඉවරයි. එතකොට දැන් මේ කුණු මේ ප්‍රශ්නේ ගැන ඔබතුමා දැන් මේ අපිට උත්තරයක් දෙන්න මෙට්‍රික් ටොන් 800 කොහමද ගණනය වෙන්නේ කියන්නේ. දෙවිවල මහනගර සභාව කුණු මෙට්‍රික් ටොන් 250ක් ගණනය වෙනවා. මේ බ්‍රිජ් එකක් තියෙනවා. එතන ගණනය වෙනවා. කෝට්ටේ මහනගර සභාව කොහමද ගණනය වෙන්නේ? ඔබතුමා හොයන්න විශේෂ බාර ඇමතිවරට. කෝට්ටේ මහනගර සභාවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් බදු අය කරගන්නෝ. මේ රටේ මිනිස්සුන්ගෙන් බදු අය කරලා මිනිස්සු අද අසරණ වෙලා තියෙනවා. මිනිස්සුන්ට මොකද්ද මේ කුණු වලින් ලැබෙන තියෙන ප්‍රති අපිට ලැබෙන ප්‍රතිලාභය? ගරු මන්ත්‍රීතුමනි ප්‍රතිලාභය තමයි අද ඩෙන්ගු. දැන් ඊයේ ඩෙන්ගු ගැන කතා කරනකොට මෙතන ඉන්න තිබුණා විශේෂ බාර සෞඛ්‍ය ඇමතිවරයා. විශේෂ බාර රාජිත සේනාරත්න ඇමතිතුමා හිටියා නම් හොඳයි. ඊයේ මම නම් දැකලා තියෙන්නේ රාජිත සේනාරත්න ඇමතිතුමා සාමාන්‍ය චේතිය රජුරුව තමයි අපි අහලා තින්නේ ඉතිහාසයේ වැඩිම බොරු කියන චේතියට ඉස්සෙල්ලා මෙහා ඉපදුනේ. චේතිය පස්සේ ඒතිය පස්සේ මෙයා මුලික ඉපදුනේ. ඒ අමු බොරු කියන එකට මං අද ගෙනාවා ගරු මන්ත්‍රීතුමනි. මේක අරන් යන්නේ ඊළඟ කැබිනට් එකට. කැබිනට් එක අරන් ගිහලා ඔබතුමා මේක පාර්ලිමේන්තුවේ ඇතුලේ චේතියගේ අයියට දෙන්න. මල්ලිට ඔරිජිනල් චේතියට මේක දෙන්න. මේ තියෙනවා. දැන් තියෙනවා වර්ෂය 2011 දිස්ත්‍රික්කේ ප්‍රශ්න නැහැ දෙයියන්ගේ පිටයි. ඔවින්න දිස්ත්‍රික්කේ ප්‍රශ්න නැහැ. ආණ්ඩු නැතුවත් අපි එනවා ලක්ෂ ගණන් වලින්. ඉතින් 2011 රෝගීන් සංඛ්‍යාව 28473යි. 2011 2012 44456යි. 2016 රාජ්‍ය සේනාරත්න විශේෂ භාර ඇමතිවරයා 55150යි. 2017 ජුනි මාසයේ අද වෙනකොට 68053යි ඩෙංගු රෝගීන්. මේක ඇතුලේ ගරු ඇමතිතුමනි සංචාරක අමාත්‍යාංශය තමුන්නාංශේ හිටපු අමාත්‍යාංශය පානදුර පදිංචි වෙලා ඉන්න සංචාරක අමාත්‍යාංශය අතිරේක ලේකම් පෙරේද මම මලගෙදර ගියා. අවුරුදු 34යි වයස. උණ රෝගය හැදුනා දවස් දෙකයි පානදුර ඉස්පිරිතාල ඇදුර ඔව්ව නැවැත්තුවා ගිහිල්ලා ඔව් මිය ගියා. අවුරුදු 34යි වයස. ඇති මේ දෙම්බු රකුසකෙන් මේයි මේක වුණේ මතක තියාගන්නකරු ඇමතිතුම තමුන්නාසත්මකට වග කියන්න තමුන්නාස වක්කන තැට මං එන්න තමුන්නාසමකට වග කියන්න මේ රටේ පලාත්පා නාතන ආයතන අක්‍රිය කිරීමේ වරද තමයි මේ ඩෙංගු දෙංගු මේ පලාත්පාල ආයතන ටික මේ රටේ දුවන පලාත්පාල ආයතන ටික මහජන නියෝජිතයන්ගෙන් සදුම්ලත් ආයතන ටික අකර්මණ්‍ය කළ අවුරුදු දෙකයි මාස ගානක් වෙනවා. අද අකර්මණ්‍ය කරපු එකේ පාපේ තමයි මේ ගෙවන්නේ. ඒ පාපේ මේ ගෙවන්නේ. මොකක්ද ඒකට හේතුව? ඇත්ත කතාව ඇත්ත කියන්නම් අරු මූලාසනයේ මන්ත්‍රීතුමන තමුන්නාසේම එක පළාත් සභාවේ හිටියා. තමුන්නාසේමමයි. දැන් මහාමතිවරුන්ට මේ පළාත්පාලන ආයතන විසුරුවා තියෙන එක එක්තරා කේක් ගෙඩියක්. ඇයි කේක් ගෙඩිය? කුණු වදින්න ඕනේ නැහැ කුණු ඕනකක් දෙච්ච දෙන්. හැබැයි තමන්ගේ යටතේ තියෙන තමන්ගේ පළාතේ ප්‍රාදේශීය සභාවේ නගර සභාවේ තියෙන මුදල් ටික තනි අයිතියට පාලනය කරන්න. ඒක දින රැකියා ටික තමන්ගේ දේශපාලන ස්වරූපය හදාගන්න පාවිච්චි කරන්න. ඒකයි හේතුව. සමහරවිට ඉතින් අයිස මුස්තෆා මුතුමත් ඉතින් විශේෂ භාර අමතිවරයා හින්දා අරින්නේ පොඩි පොඩි ගේම් යනවා. මෙතුමත් ඉල්ලනවා මෙතුමගේ අයිතිය. නමුත් එතුමගේ අයිතියත් එක්ක හපි හපි යනවා. මොකක්ද හේතුව? ගිහිල්ලා බලන්න. සංඛ්‍යාලයකට අරගෙන ඉල්ලන්න. මේ අකර්මන්නේ වෙලා තියෙන කාලය ඇතුළත බස්නාහිර පළාතේ පළාත්පාලන ආයතනට දාලා තියෙන සේවකයෝ ප්‍රමාණය කොච්චරද කියලා ඔබතුමා ඉල්ලන්න. සේවකයෝ ප්‍රමාණය කොච්චරද කියලා. ඊළඟට ඒකේ තියෙන මුදල් ටික පළාතේ මහාමතිවරයාට හෝ තමන්ගේ ඉන්න දේශපාලන හෙංචයකගේ උගමනාවට අදාළ තැන්වලට එදා එහෙම ප්‍රශ්නයක් වෙනකොට බල්බ් එක වැටෙන්නේ නැහැ. මේ කුණු ටික ඇදෙන්නේ නැහැ. එදා කුණු ටික ඇදෙන්නේ නැති වුණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් ඉන්නවනම් මන්ත්‍රීවරයෝ ටික ඉන්නවනම් ඒක එක්සත් ජාතික පක්ෂ වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන්න පුළුවන් වෙනා වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ කුණු ටික දාන තැනක් හොයා ගන්නවා. ගිහලා මිනිස්සුන්ට වඳිනවා සභාපතිවරු අනේ අපිට තැනක් දෙන්න අපි මේකට විසඳුමක් හොයා ගන්නකම් කියලා. එයාගේ නිර්මාණශීලී වැඩ තියෙනවා. ඒ ජනතාවගෙන් එන මන්ත්‍රීවරු ඒගොල්ලෝ යන්න ඕන මිනිස්සු ගාවට. හැබැයි නිලධාරීන්ට යන්න ඕනේ නැහැ. පයිස මුස්තෆා අහමදතුමනේ යන්න ඕනේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට කමක් නැහැ කුණු වෙන්න බැයි නම් කොළඹ නෙවෙයි ඕන තැනක් කුණු වෙච්ච දෙන්. ඕන තැනක් කුණු වෙච්ච දෙන් අපිට කමක් නැහැ. අපිට තියෙන අපේ යුතුයකම සාවග්ගය මිටු කරනයි කියන එක තමයි. ඒකයි අද ඇත්ත தත්ත්වේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ தත්ත්වයේ තුල ඉදිරියට යන්න ගියොත් ඊටාමත්ම අසන්න தත්ත්වයකට පත් වෙනවා. මේ தත්ත්වයේ තුල අද පාසල්වල ගරු සභාපතිතුමනි මම මේ අපේ මේ පාර්ලිමේන්තු නිලධාරී මහත්මයෙකුට දැන් මේ තප්පරයකට දෙයකට ඉස්සෙල්ලා කතා කරා. මේ මෙතනින් මම මේ මහින්දාන දැමතුමාට කිව්වා මදුරුවෙක් ගියා මෙතන. මේක වාම හොයන්. මදුරුවෙක් ගියා. මම අඬ ගැව්වා අපේ නම මතකද? නිලධාරියෙකුට අඬ ගැව්වා මෙතනින් මදුරුවෙක් ගියා. මදුරුවෙක් ගියා. පාර්ලිමේන්තුවේ ඇතුළේ මදුරුව ඉන්න තත්ත්වේ පරිවර්තනය වෙන්නේ කොහොමද? තරපයත්තාව ඒක මම වෙනම කතා. නමුත් පාර්ලිමේන්තුව ඇතුළත් අද අනාරක්ෂිත වෙනවා නේද? රටේ නීති හදන රටේ තීන්දුව తీරන ගන්න ඒ ආයතනයත් අද ඩෙංගු මදුරුව වෙන්න පුළුවන් වෙන මදුරුවෙක් වෙන්න පුළුවන් ඒකත් මදුරුව ඉන්නවා නම් දෙයි හාමුදුරුවනේ රටේ මිනිස්සුන්ට මොන මිනිසුන්ගේ තත්ත්වේ මොකක්ද? ඒ තත්ත්වේ මිනිසුන්ගේ තත්ත්වේ පව් වෙලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතිතුමාගෙන් තමුන්නාසේ දන්නවා මෙතන තියෙනවා මේ කුණු ප්‍රශ්නේ කොළඹ කුණු ප්‍රශ්නේත් එක්ක තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. තමුන්නාසේ එක පැත්තකින් ඉන්න චම්පික ඇමතිතුමා එතුමා කියනවා මම දන්නේ කාවත් දන්නේ නැහැ ඒකට කරන්න ඕන මීතොට මුල්ලේ ඛේදවාචකය මරණ දඬුවම් දිය යුතු වරදක් මරණ දඬුවම් දෙන්න ඕන මීතොට මුල්ලේ ඛේදවාචකයට එතුමා කියනවා. දැන් මරණ දඬුවමට කාවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ජනතාව ඉදිරියට දාන්න ඕන අර අපේ අන්තර්ජාලයේ Facebook එකට දාන්න ඕන කාවද එල්ලන්නේ කාටද මරණ දඬුවම දෙන්නේ මේ වරද හින්දා කියලා. එහෙම දීලා ජනතාව වාරගනි. ඒ නිසා අපි කියනවා මේ තත්වයෙන් මේ බස්නාහිර පළාත විතරක් නෙවෙයි මුළු රටම බේරගන්න කියන එක මම ඉල්ලීමක් කරනවා. මේ ප්‍රශ්නේ තව ඉදිරියට ගියොත් අවසාන වශයෙන් කියන්න ඕන විශේෂ භාර ඇමතිවරයා මං හිතන්නේ දැන් මේ සම්බන්ධයෙන් නොයෙකුත් කතා කියනවා. ඒ නොයෙකුත් කතා කියයි. හැබැයි මොනවා කිව්වත් අද බේරුවල සමුන්නාංශගේ ඥාතීන් ඉන්න ප්‍රදේශයේ අද බේරුවල ඩෙංගු ඉන්න ඩෙංගු හැදිච්ච රෝගීන් ප්‍රමාණය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීයකම් කොට්ටාසනේ අංක 1ට ඇවිල්ලා තියෙනවා. අංක 1ට විශේෂ භාර ඇමතිවරයාගේ ආසනේ. ඒ නිසා මේ තත්ත්වයේ රටෙන් නිදහස් කරන්න මේ මිනිස්සුන්ගේ ජීවිත රැකගන්න වගකීමෙන් වැඩ කරන්න කියලා අපි රජයට යෝජනා කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. යෝජනා ස්ථිර කිරීම ගරු මහින්දාන දළුත්ගමේ මන්ත්‍රීතුමා ඊට ප්‍රථම ගරු ආනන්ද කුමාරසිරි මන්ත්‍රීතුමා මුලාසනයට පැමිණෙනවා.
ඔබතුම කතා කරන්න විනාඩි 5යි ඔබතුමාට 15යි සමාවෙන්න
බොහොම ස්තුතියි මොලසනේ සභාපතිතුමනි රෝහිත ඇමතුමා විනාඩි 10යි ගත්තේ තව පහක් අපි දැම්මා මේ අපේ ගරු ඉන්දිකන් රුද්ද මන්තුමාට 13 ලස්සනේ සභාපතිතුමනි මම
විශේෂ එතුමා විනාඩි ගත්තා
ඔව්
ඒක ඉතුරු ටික තමයි ඔබතුමාට අයිති වෙන්නේ
හරි තව එහෙනම් මම 10ක් කතා කරලා පහක් දෙනවා ඉන්දිකන් රුද්ද මන්තුමාට මොලසනේ සභාපතිතුමනි මම මේ අවස්ථාවේදී කැලිකසල ප්‍රශ්නය පිළිබඳ දීර්ඝ කතාවක් රෝහිත අබේගුණවර්ධන ඇමතුමා කතා කරපු නිසා මම කැලිකසල කාරණය පිළිබඳ මේ රටේ කැලිකසල බැහැර කිරීම නොකිරීම නිසා ඇති වෙලා තියෙන ප්‍රති ඒ පිළිබඳ මම සංකේලකනත් එක්ක යන්නේ නැහැ මම එතුමාගේ අවධානය යොමු කරන්නේ මේ සභාවේ අවධානය යොමු කරන්නේ මේ කැලිකසල බැහැර නොකිරීම නිසා මේ වෙනකොට රටේ ඇති වෙලා තියෙන මේ ඩෙංගු ව්‍යසනය පිළිබඳ මේ සභාවේ අවධානය යොමු කිරීම තමයි මුලසනේ සභාපතිතුමනි මම බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා දන්නවා මේ වෙනකොට මේ රටේ ඉතාම අවාසනාවන්ත ලෙස ලංකා ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝවින් ඩෙංගු රෝගින් ප්‍රමාණයක් බෝ වෙලා ඩෙංගු රෝගය හැදිච්ච අවාසනාවන්ත කාලවකවානුව මේ. ඔබතුමා දන්නවා මේ මාස 6ට 70,000ක්. ඔබතුමා කව 68,000 ගණක් කියලා අද වෙනකොට 70,000කට ආසන්න ප්‍රමාණයක් මාස 6කට ඩෙංගු රෝගින් අඳුරගෙන තියෙනවා. බොහෝ වෙලාවට මේක ලක්ෂය දක්වා ඉක්ම යන්න පුළුවන්. අපි කියන්නේ නැහැ හැම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමහරට මේක ලක්ෂය දක්වා යන්න පුළුවන් වසරක් වෙනි කාලයක් තුල ලංකාවේ වැඩිම ඩෙංගු රෝගීන් හැදුනේ 2010 වසරේ 35,000යි වැඩිම ඉඳලා තියෙන 35,000යි අවුරුද්දකටම හැබැයි දැන් මාස 6ට 70,000ක් ඩෙංගු රෝගීන් හඳුරගෙන තියෙනවා මුලසනේ සභාපතිතුමනි මේ ඩෙංගු රෝගීන් මේ කාරණය පිළිබඳ අපි දේශපාලනීකරණයට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි ඩෙංගු අරගෙන ආණ්ඩුවට දාලා මේ ඩෙංගු ප්‍රශ්නය පිළිබඳ අපි දේශපාලන වාසි ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක දැන් ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට මේ කාරණය පිළිබඳ මීට වැඩි දැඩි අවධානය යොමු කරලා මේ ආණ්ඩුව මේ විදියට ප්‍රශ්න විසඳන්න ගත්තොත් ආණ්ඩුව ඉතිහාසයේ අත්දැකීම් ටික ගන්න ඕනේ ආණ්ඩුව ශාලාව පිපිරීමට ගත්ත තීන්දුව මොකද්ද අරණායක නායයාමට ගත්ත තීන්දුව මොකද්ද ගංවතුරෙන් මේ දහස් ගණන් අවතැන්නුවන්ට ගත්ත තීන්දුව මොකද්ද සියල්ල අසමත් ආණ්ඩුව ඒ නිසා ආණ්ඩුව මේ කාරණය පිළිබඳ හරි අවධානය යොමු කරලා මෙවැනි ජාතික ප්‍රශ්නකදී මේ පිළිබඳ ජාතික වැඩපිළිවෙලක් හදලා සියලු දෙනාට එන්න කියලා ප්‍රකාශයටපත් කරලා දැවැන්ත වැඩපිළිවෙලක් මේකට හැදුවේ නැත්නම් මේක ඉතාම බරපතල තත්ත්වයන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මුලසනේ සභාපතිතුමනි මේකට මූලික වග කියන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගරු සභාපතිතුමනි අපි කවුරුත් දන්නවා සෑම අවුරුද්දකම මැයි මාසෙ වෙනකොට මෝසම් වැසි වෙනවා ඒ නිසා මේ කාලයට සාමාන්‍ය ඩෙංගු රෝගේ බෝ වෙනවා එතකොට හැමදාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගමේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා හරහා මේ ප්‍රචාරණ වැඩපිළිවෙල කළා දැනුවත් කරලා දුන් ගහලා මේ හදලා මේක අවම කරන්න කටයුතු කරන්න ඕනේ. නමුත් සවක් අමාත්‍යාංශයේ කිසි වැඩපිළිවෙලක් තිබෙන්නේ නැහැ. ඔබතුමා දන්නවා මේ ඩෙංගු සම්බන්ධයෙන් ඩෙක්ස්ට්‍රින් කියන බෙහෙත. මෙන්න මේ බෙහෙත નિયમિત වෙලාවට ගෙනත් තිබෙන්නේ නැහැ. දැන් නම් තියෙනවා. හැබැයි මැයි මා පහු මේක අවශ්‍ය කාලයට ගෙනත් තිබෙන්නේ නැහැ. සවක් අමාත්‍යාංශය අදාළ බෙහෙත තිබෙන්නේ නැහැ. ඒ වගේම අපි දැක්කා වෛද්‍යවරු කියනවා අර දුම් ගහන සම්බන්ධයෙන් ඒවට මැෂින් නැහැ, වාහන නැහැ. ඒ අඩුපාඩු කර රසක් තියෙනවා. ඉතින් ඒ නිසා බලවෙනියටම මේකට වග කිව යුත්තා සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා අතුරු නිලධාරි මණ්ඩලය මේ කාරණය කරෙහි දැඩි අවධානය යොමු කරපු නැති නිසා මේකට සූදානම් වෙච්ච නිසා තමයි මේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මින් ඉදිරියට මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න කටයුතු කරන්න ඒක නිල්ලීම අපි කරමු මුලසනේ සභාපතිතුමනි. දැන් බලන්න සෞඛ්‍ය ඇමතුමා මේ කාරණේ දිහා බලන හැටි බලන්න මුලසනේ සභාපතිතුමනි. ඊයේ සෞඛ්‍ය ඇමතුමා කිව්වා එතුමා මේ ඩෙංගු මදුරුවාගේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා ශාකභක්ෂිකෙක් හොයාගත්තයි කියලා කිව්වා. මට තේරෙන්නේ නැහැ ශාකභක්ෂිකෙක් හොයාගෙන මේ ඩෙංගු කීටයාව කොහොමද මේව කරන්න කියලා. ඉතින් මේක හරි විහිළුවක්. ශාකභක්ෂිකයට පුළුවන් ද ඩෙංගු කීටයාව කන්න? එතකොට මාසභක්ෂිකෙක් නෙමෙයි. එහෙමනම් දැන් මේ කියන විදියට සිංහයා තනකොළ කාලා 하ව මස් කන්න ඕනේ. දැන් මේ කියන විදියට. ඉතින් ඒ නිසා මට තේරෙන්නේ නැහැ මේ ශාකභක්ෂිකෙක් හොයාගෙන මේ කීටයාව කොහොමද කරන්නේ? මේ විහිළු සපයන්න එපා රටට. රටට විහිළු සපයන්න එපා. අද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලේකම්වරේ පත් කර ජනාධිපතිතුමා ඔබතුමාලගේ දැන් බලන්න උදේ සෙනවිරත්න මහත්තයා එතුමාට ඇමතුමා වැඩට එන්න දෙන්නේ නැහැ. දැන් එතුමාට වැඩට එන්න දෙන්නේ නැහැ. ඔබතුමා දන්නවද ෆයිස් ඇමතුමා සෙක්‍රටරියට වැඩට එන්න දෙන්නේ නැහැ. ඉතින් කොහොමද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට ඇමතුමා වැඩට එන්න දෙන්නේ? එතුමා ශාකභක්ෂිකෙක් ගැන ලෙවල්ලා මේ මදුරෝ කීට ප්‍රශ්න විසඳන්න හදනවා. මෙහෙම කරන්න බෑ. ඒ නිසා ගරු මුලස්සනේ සභාපතිතුමනි මේකේ අවධානම තේරුම් ගන්න. ඊළඟ ඇමතුමා ඔබතුමා පළාත් පාලන ඇමතුමා ඔබතුමාත් මේකට යම් ප්‍රශ්නයක් තියෙනවා මේ පළාත් පාලන මැතිවරණයේ කල් දැමීම කරු ඇමතුමා. මම දැන් බාබුතුමාට කොහොම මම මේක දේශපාලනීකරණය කරන්නේ නැහැ. මේක කිව්වයි කියලා ඔබතුමාලා ඡන්දෙ තියන්නෙත් නැහැ. ඒක මම කතා කරන්නේ නැහැ. හැබැයි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ යාන්ත්‍රණය කැඩිලා ඇමතුමා නිලධාරි වැඩ කරන්නේ ඔබතුමා වහාම සියලුම පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රාදේශීය සභා පළාත් සභා ලේකම්ලා කැඳවන්න මම වගකීමකින් කියනවා මගේ ආසනයේ ප්‍රාදේශීය සභා මම කතා කරලා ලේකම්ලට නගර වැඩ තීන්දු ගන්නෑ වැඩ කරන්නේ ඇමතුමා අපේ කාණ්ඩුව කාලේ 2010 මම ඇමතිවරු එක් කාලේ මට මතකයි ඩෙන්ගු වසනේ ආවා අපි ප්‍රාදේශීය සැලසුම් කමිටු ඇවිල්ලා අපි ඉස්කෝල ගෙනෙල්ලා අපි බැහැලා අපි දුම් ගහලා අපි සුද්ධ කළා අපි මේකට බැස්සා ප්‍රාදේශීය සභා සභාපතිවරු බැස්සා මන්ත්‍රීවරු බැස්සා බැහැලා මේවා වැඩ කරා ඒකෙන් තමයි ඩෙන්ගු සම්පූර්ණයෙන් අපිට අවසන් කරගන්න පුළුවන්නේ මේකට මූණ දෙන්න අද මොකද වෙලා තියෙන්නේ අද මේකට නායකත්වය දෙන්න දේශපාලන අධිකාරියක් නැහැ අද ඇමතුමා මොකද්ද වෙලා තියෙන්නේ දැන් බලන්න ජායල මෙතුමාගේ දිස්ත්‍රික්කයේ ජායල ජායල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා කවුද කවුද ජෝසප් මයිකල් පෙරේරායි ෆිලික්ස් පෙරේරායි එතකොට අපේ මේ 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 අපේ කවුද මන්ත්‍රීතුමා තරුණ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ඉන්නේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමාට මොකුත් නැහැ එතකොට පාර්ලිමේන්තුව නියෝජනය මන්ත්‍රීතුමා සංවර්ධන කමිටුවේ සභාපති නැහැ එයා එළියේ එතකොට පෙරදිච්ච දෙන්න ඇතුලේ කිසිම තනතුරක් නැහැ ඒ දෙන්නට පුළුවන් ද නිලධාරියෙක් අහු කරලා කියලා මේ ඩෙන්ගු සංගතේ මොකද්ද ගරු ඇමතිතුමා මේ කරන මෝඩ චූන් මේක බෑ ඇමතිතුමා අඩු ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ මේ ප්‍රාදේශීය සැලසුම් කමිටුවේ ඉඳගත්තනම් ඇමතිතුමා මේක කරනවා එස ගරු ඇමතිතුමා මම ඔබතුමාට කියනවා හෙටම ඔබතුමා කඩිනමින් සියලුම ප්‍රාදේශීය සභා ලේකම්ලා කැඳවන්න ඔබතුමා අහන්න මොනවද කරන්නේ තමන්ගේ බල ප්‍රදේශය තුල පළාත් පාලන කොමසාරිස්ලා කැඳවන්න මම ඔබතුමාට වගකීමකින් කියන්නේ ප්‍රාදේශීය සභාවල ලේකම්ලා යන්නේ නැහැ මේක පීඑච්ඇල්ලා යන්නේ හොයන්න කෙනෙක් නැහැ බලන්න කෙනෙක් නැහැ ඇමතිතුමා ඒ නිසා කඩිනමින් මේ පළාත් පාලන යාන්ත්‍රණය විධිමත් කරන්න ඔබතුමා කටයුතු කරන්න කියන ඉල්ලීම මම ගරු ඇමතිතුමාගෙන් කරනවා ඔබතුමා දන්නවා දැන් මේ කාලය තුල ගරු ඇමතිතුමා මෙතුමා කිව්වා 30000 මේ වෙනකොට 70000ක් රෝගීන් අඳුරගෙන 200කට ආසන්න ප්‍රමාණයක් මේ ගිහිල්ලා තියෙනවා මේකෙන් ගරු ඇමතිතුමා 43.5ක් බස්නාහිර පළාතෙන් මේකෙන් 25%ක් පාසල් යන දරුවෝ ගරු ඇමතිතුමා ඔබතුමා කියන්න සෞඛ්‍ය ඇමතිතුමාට මෙතන නැහැ අපිට වෙන කතා කරන්න වෙලාවක් නැති නිසා මෙතන කියන්නේ අධ්‍යාපන ඇමතිතුමාට කියන්න අධ්‍යාපන ඇමතිතුමාට වහාම විදුහල්පතිවරු කැඳවලා පාසල් වල දැනුවත් කිරීම කරන්න කියන්න අපිට මතකයි යුද්ධේ කාලේ දෙමව්පියෝ ඇවිල්ලා පාසල් ආරක්ෂා කරා ඒ දෙමව්පියෝ ඉස්කෝල වල ඇවිල්ලා බෑග් චෙක් කරා අපිට මතකයි යුද්ධේ කාලේ දෙමව්පියෝ ඇවිල්ලා පාසලටලා දරුවෙක් හිටියා ඒ නිසා දෙමව්පියන් කියන්නේ එන්න ඉස්කෝලේ ඉස්කෝල වලට ඇවිල්ලා සියලුම පාසල් පිරිසුදු කරන්න කියන්නේ ඒ වගේ ජාතික වැඩපිළිවෙලක් හදන්න ඇමතුමා එහෙම දෙයක් වෙන්නේ නැහැ යාන්ත්‍රණේ දුවන්නේ ඇංජිම හිටලා ඒකයි මේ ප්‍රශ්නේ දෙන්නේ කරු ඇමතුමා ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන අපි මේ දේශමාලනයක් කියනවා නෙමෙයි මේ ප්‍රායෝගික තත්ත්වේ කරු ඇමතුමා අපි මේ කියන්නේ මේකට අපිට ගරු ඇමතිතුමා අපේ හොඳ යාන්ත්‍රණයක් තියෙනවා ඔබතුමා දන්නවා මේ ගමේ ගමක බලන්න පඩි ගන්න රාජ්‍ය නිලධාරි කී දෙනෙක් ඉන්නවද ඇමතිතුමා සමෘද්ධි සංවර්ධනකාරී මහත්තයා ඉන්නවා කෘෂිකර්ම පරිශ්‍රය නිලධාරි මහත්තයා ඉන්නවා පෞල් සෞඛ්‍ය සේවිකාව ඉන්නවා උපාධිධාරියා ඉන්නවා ලියුම් බෙදන කෙනා ඉන්නවා ලයිට් බිල ගෙනියන කෙනා ඉන්නවා කී දෙනෙක් ඉන්නවද ගමේ මේ sannivedanaya කරන්න 8 දෙනෙක් ඉන්නවා නිලධාරි ආණ්ඩුවෙන් පඩි ගන්න නිලධාරි 8 දෙනෙක් ඉන්නවා මේක තියෙන්නේ ජාතික වැඩපිළිවෙලක් හදලා මේක ගමට ගෙනියන එක විතරයි ඒ විතරක් නෙවෙයි මුලස්සනේ ගරු ඇමතිතුමා මේ සම්පත් දායකයන්ගෙන් ප්‍රයෝජනය ගන්නේ නැහැ. මම ඔබතුමාට කියන ලංකාවේ මේ ඩෙන්ගු සම්බන්ධයෙන් ළමා හොඳම විශේෂඥ වෛද්‍යවරයා මම හම්බුණා වෛද්‍ය ලක්කුමාර මහත්මයා මීගමු රෝහලේ ඉන්නේ. ඔබතුමා දන්නවද? එතුමාව පකිස්තානයේ එක ප්‍රාන්තයක මහමැතිවරයෙක් ගෙන්නවා පකිස්තානයට මෙතුමාගේ දක්ෂතාවය හඳුරගෙන. මෙතුමා ඒ ප්‍රාන්තයට පකිස්තානයේ යනකොට 240,000ක් ඩෙන්ගු රෝගීන්. මෙතුමා ගිහිල්ලා මාසයක් ඉඳලා වැඩපිළිවෙලක් කරා 40,000ට ඩෙන්ගු රෝගීන් අඩු වුණා. බලන්න එතුමාව පකිස්තානයට ගෙනලා එතුමාගෙන් වැඩ ගන්නවා. මේ අඩු ගන්න බලුකිස්තානෙන් වත් එතුමාට ගෙන්න ගන්න නැහැ මේ. ඒ නිසා කරු ඇමතිතුමා හොඳ සම්පත්දායකයෝ ඉන්නවා. මේ අපේ ඩෙන්ගු රෝහලේ, ඒ වගේම රිජ්වේ ළමා රෝහලේ මේ ඩෙන්ගු විශේෂඥ හොඳ විශේෂඥ වෛද්‍යරු ඉන්නවා. ඊළඟට කරු ඇමතිතුමා
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඉවරයි. ඇමතිතුමා ඊළඟ එක තමයි දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් රජය තුලින් කරන්න ඕනේ. ඩෙන්ගු මාරාන්තිකයි කියන එක හැම වෙලාවෙම කියන්න. රේඩියෝ එකේ විනාඩි 5 5ට දාන්න, ටීවී එකේ විනාඩි 5 5ට දාන්න, පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න, රේඩියෝ එකේ කියන්න. මෙහෙම තමයි අපි කරේ අපි 2010 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ මේවට මුණ දුන්නා ඔබතුමාට මතකයි අපි යුද්ධය යන වෙලාවේ බස්වල බෝම්බ දානකොට අපි ඒව ඔක්කොම නැවැත්වුවේ මේ වගේ වැඩපිළිවෙළක් කරලා ඒ නිසා දැවැන්ත මාධ්‍ය වැඩසටහනක් ගෙනියන්න ඕනේ ඇමතිතුමා මේකට ගෙලියල හැම රූපවාහිනී ගෙන්නන්න ආයතන ගෙන්නන්න ගුවන්විදුලි ආයතන ගෙන්නන්න පත්තර ගෙන්නන්න මේකට බහින්න කියන්න බහැලා කියන්න වහාම දැනුවත් කරන්න ඩෙන්ගු මාරාන්තිකයි මම ගරු ඇමතිතුමා පෞද්ගලික රෝහලකට ගියා කොළඹ දින මම නම කියන්න කැමති නැහැ ප්‍රධාන පෙළේ වෛද්‍ය රෝහලකට මම ගියා මේ ලෙඩෙක් බලන්න ඩෙන්ගු පුංචි ළමෙක් මම යනකොට ඒ රෝහලේ ඒ දරුවට බරපතල ඇන්ටිබයොටික් එකක් දීලා තියෙනවා වතුර ඕනේ තරම් බොන්න කියලා ඒ දරුවා හොඳටම අමාරුලා වෙලාවට රජේ රෝහලකට ගිහලා ළමයිගේ ජීවිතය බේරගත්තේ සමහර වෛද්‍යවරු දන්නේ නැහැ මතුමා හෙදියෝ දන්නේ නැහැ ඒ නිසා මේ ඩෙන්ගු පිළිබඳ ඔබ දන්නවා ඔබතුමා දන්නවා මේකට බෙහෙතක් නැහැ මේකට බෙහෙතක් අද වෙනකන් හොයාගෙන නැහැ මේකේ තියෙන්නේ මේකේ හොඳ දැනුවත් කිරීමක් කරන්න ඕනේ කරු හැමතුමා. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා, ඔබතුමාලා ආණ්ඩුවේ නැමතිවරු හැටියට, ඔබතුමාට පළාත් පාලන නැමතිවරු හැටියට ඔබතුමාට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් මේකේ. පළාත් පාලන නැමතිවරණේ තියන්නේ නැහැ, හරි ප්‍රශ්නයක් නැහැ, අපි ඒක පැත්තකට දාමු. හැබැයි මේ යාන්ත්‍රණය කඩාගෙන වැටලා කරු හැමතුමා. ඒ නිසා මේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ඔබතුමාලා කටයුතු කරන්න. ලක්ෂ ගාණක් ඩෙංගු රෝගෙන් හැදලාද බලන්න මේකේ මොකද ප්‍රතිඵල. අද සංචාරක ව්‍යාපාරේ කඩාගෙන වැටිලා, අද විදේශිකයෝ එන්නේ නැහැ හැමතුමා. අද බලන්න ප්ලේන් ඔක්කොම හිස් වෙලා, මෙහෙම මැරෙනකොට මෙහෙම ඩෙංගු හැදෙනකොට විදේශිකයෝ වෙයිද? මේ රට අවදානම් රටක් බවට පත් වෙන්න පුළුවන් ගරු හැමතුමා. ඒ නිසා මේක ඔබේ දරුවට හෙට හැදෙන්න පුළුවන්, මේක මගේ දරුවට හෙට හැදෙන්න පුළුවන්, හෙට මුලසනේ ඉන්න සභාපතිතුමනි ඔබතුමාගේ දරුවට මේක හැදෙන්න පුළුවන්, අද පාර්ලිමේන්තුවේ ඩෙංගු මදුරුවේ මේක කාලා අපි දෙන්නටත් අද හැදෙන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාම බරපතල ඛේදජනක තත්වයක්. ඒ නිසා ගරු හැමතුමා මේක විහිළුවකට ගන්න එපා. ඒ නිසා ගම් වතුරේ වෙච්ච අද්දකීම් ගන්න, හෙම්මාතකම වෙච්ච අද්දකීම් ගන්න ගරු හැමතුමා, ශාලාව බෝම්බේ වෙච්ච අද්දකීම් ගන්න, මේ වගේ වෙච්ච අඩුපාඩු කන් ටික හදලා මේ වනේ ප්‍රශ්නවලට මේ ආණ්ඩුව මීට වැඩිය වැඩ කරන්න ඕනේ. මොනවද මේ කතා කරන්නේ? ගොන්චුන් වැඩ ගැන කතා කරගෙන අනවශ්‍ය දේවල් ගැන කතා කරන්න එපා. මේ වගේ වෙලාවක පාර්ලිමේන්තුව වහන්න, කල් දාන්න, මන්ත්‍රීවරුන්ට කියන්න ආසන වලට යන්න කියලා, මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශ සභා පළාත් සභා ඔක්කොටම යන්න කියන ආසන වලට ගිහිල්ලා මේකට මූණ දෙන්න කියන්න, සියලු දෙනාම එක්කවලා වැඩපිළික් හදන්න. නැත්නම් ගරු ඇමතුමා ඉතාම අවදානම් බරපතල තත්වයකට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. මේක අපිට නවත්තන්න බෑ ඇමතුමා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා. ඔබතුමාගේ විනාඩි 8යි.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අත වශයෙන් ඉතාමත් වැදගත් යෝජනාවක් ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමා විසින් ගෙනෑව, ඒක ස්ථිර කළ අලුත්කමගේ මැතිතුමා. මා හිතනවා අපි ඉතාමත් දැඩි ලෙස අකාරුණික තත්ත්වයකට පත්වෙච්ච මොහොතක්. හැබැයි මේ යෝජනාව ගේන්නේ මතක තියාගෙන මේ රජයට මඩ ගහන්න, මේ තුලින් පළාත් පාලන ඇමතිවරයාට මඩ ගහන්න, රාජිත සේනාරත්න ඇමතිවරයාට මඩ ගහන්න, තමුන්නාන්සලාගේ කාලේ මතක තියාගන්න, තමුන්නාන්සලාගේ කාලේ අර කුණු කඳුව ඉතුරු කරලා ගියේ තමුන්නාන්සලා. වසර ගාණක් මේ රටේ පාලනය කරපු මිනිස්සු, මේ රටේ පාලකයෝ හැටියට වැඩ කරපු අය, ඇමතිවරුන් හැටියට වැඩ කරපු අය, කැබිනට් ඇමති හැටියට වැඩ කරපු අය නිදාගත්තද කියලා අහනවා. මම මීතොට මුල්ලේ කුණු කන්ද මේක අවුරුදු ගානක් තිස්සේ උසට නගිනකොට අවුරුදු 2යි 2.5යි මේ ආණ්ඩුව තමයි මේ මීතොට මුල්ලේ කුණු කන්ද හදලා තියෙන්නේ. තමුන්නාන්සේලාගේ ප්‍රකාශ වලින් ප්‍රකාශ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අද මෙතුමා ඉතාමත් මහත්ඥාවට ලක් කරා මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය. මේ රටේ අපි දන්නවා සාමාන්‍ය ශාස්ත්‍රය තමයි ඔබතුමාලා කිව්වා මේ රටේ නිලධාරීන් හරියට වැඩ කරන්නේ නැහැ කිව්වා. මතක තියාගන්න, මේ රටේ මේ වගේ බෝවෙන් රෝඩ වසංගත රෝග ඉතිහාසයේ තිබුණා. මැලේරියා රෝගය දහස් ගණන් මිය ගියා, ඒවට පිළියම් හැදුවා. ඒක අවුරුදු ගාණක් යනකම් මේ වසංගතය නැති කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අද කොච්චර නවීන තාක්ෂණය තිබුණත් තමුන්නාන්සේලා කියන්නේ මේ මදුරුවා, ඩෙංගු මදුරුවා එක්කම මර්ධනය කරන්න තිබෙන සීමාවන් ටික ගත්තම, මේවට තිබෙන ඖෂධ වර්ග ගත්තම ඉතාමත්ම කනගාටුදායයි, බොහොම සංවේගජනකයි. එනිසා එවැනි වාතාවරණයක් තුළ ආණ්ඩුවක් හැටියට මේ රටේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ඉඳලා, ඒ වගේම නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්, ප්‍රාදේශ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්, ඒ විතරක් නෙමෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඉඳලා හැමදාමත් මේ ඩෙංගු රෝගය මර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා. අද මෙතුමා පහර දෙනවා පළාත් පාලන ආයතන නියෝජිතින් නැහැ කියලා. නමුත් මේ ඉන්න කාර්ය මණ්ඩලය ඉන්නවා, එක්කම අමාත්‍යංශය තිබෙනවා. තමුන්නාන්සේලා කතා කරන්න ඉස්සෙල්ලා තමුන්නාන්සේලාගේ හිටපු මහ ඇමතිවරු තමයි මේ පළාත් පාලන ආයතන සියල්ල බාරව ඉන්නේ. එහෙනම් තමුන්නාන්සේලා කියන්නේ මේ ඉන්න හැම මහ ඇමතිවරයෙක්ම අකාර්යක්ෂමයි, ඒ පිළිබඳ දැනුමක් නැහැ, වැඩ බැරි ටාෂන්ලා කියලා තමයි තමුන්නාන්සේලා කියන්නේ. හැබැයි තමුන්නාන්සේලාගේ ළඟදී ඉන්නකොට ඕන හොරකමක් කරාම, ඕන දෙයක් කරාම මෙයාලා කොයි විදියට මුදුන්නෝ කියලා තියාගෙන හිටියේ. අද යම් කිසි විදියකින් පළාත් පාලන ආයතන ටික මගහරවන්න පුළුවන්කමක් නැත්නම්, ඒකේ පාලනය හරියට කරන්න බැරි නම් ඒකේ වගකීම බාර ගන්නත් ඕන තමුන්නාන්සේලා නියෝජනය කරන පක්ෂය. එනිසා මමත් පාදේශ සභාවේ සභාපතිවරයෙක්. අපි දන්නවා මහජන නියෝජිතත්වය අවශ්‍යයි, අපි පිළිගන්නවා. හැබැයි ඒක නැtei කියලා මේ ඩෙංගු රෝගය මේ වගේ දේවල් මර්ධනය කරන්න බැරි කමක් නැහැ. මෙතුමල්ල කියන ජාතික වැඩ පිළිවෙලක් නැහැ කියලා. ඇයි නැත්තේ ජාතික වැඩ පිළිවෙල? අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ජාතික වැඩ පිළිවෙලක් සෑම මාසයක නෙමෙයි සති දෙකක් තිස්සේ මේවා සමාලෝචනය කරනවා. එම තැනම සුද්ධ පවිත්‍ර කරනවා, අවශ්‍ය මැසින් දීලා තියෙනවා. පළාත් පාලන ආයතන වලට අවශ්‍ය දූම රේණය වෙන මැසින් ලබා දීලා තිබෙනවා, යාන වාහන ලබා දීලා තියෙනවා. අද අඩුපාඩුවක් නැහැ. ඉස්සර පළාත් පාලන ආයතන රෝහිත අබේගුණවර්ධන මහත්තයා දන්නවා, එතුමා ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා වෙලා ඉන්න කාලේ අපි දැක්ක අපිට ට්‍රැක්ටරයයි දෙකයි තිබුණේ. අද සියලු සම්පත් දීලා තිබෙනවා. අද ස්කොයරේටර්ස් එක්කම JCB ට්‍රක්ස් ඒ වගේම අවශ්‍ය හැම දෙයක් අත දීලා තිනවා. එහෙමනම් ඇයි මේක මර්ධනය කරන්න බැරි කියන ප්‍රශ්නේ අපි තිනවා. මේක හැම කෙනෙකුවක් කියන්න ඕන. අලුත් ගමගේ අපේ ගරු මන්ත්‍රීතුමාගේ ඉඳලා මගේ මිත්‍ර රෝහිත් අබේගුණවර්ධන ඉඳලා තමුන්න මන්ත්‍රීතුමා ඉඳලා හැම කෙනෙක්ම මේකට වක් කියන්න ඕන. මේ රටේ හැම පුරවැසියෙක්ම වක් කියන්න ඕන. මේ අයගේ තිබෙන නොසලකමත්කම නිසා මේ අයගේ තිබෙන මං හිතනවා මේ පිළිබඳව ඉතාමත් අඩු අවධානයක් වීම නිසා තමයි මේ තද්ද තිබෙන්නේ. තමුන්නාන්සලා ගිහිල්ලා බලන්න මොන මිනිහදාද ගිහිල්ලා තමන්ගේ ගෙදරවත්ත බලනවා අල්ලපුවත්ත බලන්නේ නැහැ. සමහර වෙලාවට තමුන්නාන්සලා දන්නවා තමුන්නාන්සලා කපන රේසරය පවා රේසරය අයින් කර ප්ලාස්ටික් කෑල්ල පවා කවුද කළමනාකරණය කරන්නේ මේ රටේ? මේ රටේ එක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපි දන්නේ ඉතාමත් පැහැදිලිව මේ කියන කතා කරන කාලය තුළ ඕනතරම් වැඩ පිළිලක් සකස් කරන්න තිබුණා. ඩෙංගු උවදුර එතුමන්ල කියන එතුමන්ලගේ කාලේ තිබුණා කියලා. එහෙමනම් තමුන්නාන්සලට තමයි ඒ කාලේ ආරම්භ වෙච්ච කාලේ තමයි මේක මුලින් රූපටා දාන්න තිබුණේ. හැබැයි ඒකට හරියට වැඩේ කරේ නැහැ. ඒ කාලේ හරියට වැඩේ පටන් ගත්තා නම් ඒ කාලේ මේ පිරිසිදු කිරීම කළ තිබුණා නම් ඒ කාලේ පළාත් පාලන ආයතන හරියට වැඩ කරනම් අද වෙනකොට මේ වගේ දැවැන්ත භයානක බියකරු තත්ත්වයකට මේකපත් වෙන්නේ නැහැ. ඒ නිසා අද කතා කරනකොට කියනවා තමන්ගේ කාලේ සියල්ල සිද්ධ වෙන්න ඇරලා බලල ඉඳලා අද මේ අවුරුද්ද එකහමාරට තමයි මේ රටේ ව්‍යසන අටක් සිද්ධ වුණා මතක තියාගන්න. නොඑක් විදිහ නායයන් සිද්ධ වුණා. ඒ වගේම ගම් වතුර උවදුර ආවා. පහුගිය දවස් ඉතමත් දැඩි ගම් වතුර උවදුරක් ආවා. 2003 වගේ නෙමෙයි 2017 දරුණුම උවදුරට අපි මුහුණ දුන්නා. මම දන්නවා ගින්ග ගසබඩ ජීවත් කෙනෙක් ඇටියට. එහෙමනම් එවැනි දෙයක් තියෙද්දිත් මේ ආණ්ඩුව නොසලකා හැරියේ නැහැ. බිලියන 8ක මුදලක් අත ලෑස්ති කරලා තිබෙනවා මේ වෙනුවෙන් කටයුතු කරන්න. වෙනද කවදාටත් වඩා කසල කළමනාකරණය පිළිබඳ විධිමත් වැඩ පිළිවෙලකට ලෑස්ති වෙලා තියෙනවා. බස්නාහිර පරාති විතරක් නෙමෙයි. අපි දන්නවා අපි ගාල්ලත් ගාල්ල දිස්ත්‍රික්කයත් අද ලෑස්ති. නමුත් අපිට කසල නැති තත්ත්වයක් පත් වෙලා තියෙනවා. අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා කටයුතු කරන්න. මම දන්නවා ඉතාලියේ සමාගම් ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳ අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ පිළිබඳ සාක්ෂ්‍යතා වාර්තා ඉදිරිපත් කරලා තිබෙනවා. ආර්ථික කමිටු වලට ගිහිල්ලා තියෙනවා. හෙට අනිද්දා වෙනකොට මේ කටයුතු අපි පටන් ගන්න හදන්නේ. හැබැයි තමුන්නාන්සලා නෙමෙයි අවුරුදු 20කට ආසන්න කාලයක් පාලනය කරපු පාලකයෝ මේ පිළිබඳව අපමල් රේණුවකවත් හිතපු නැති නිසා තමයි අද මේ තරම් භයකර තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා. තමුන්නාන්ස කියනවා මදුරුවෙක් හිටියේ කියලා පාර්ලිමේන්තුවේ. හැබැයි ඒ දවස්වල සර්පයෝ හිටියේ. අපි දන්නවා ගරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාමරයක සර්පය හිටියා. මන් දන්නේ නැහැ මොකක් වෙලාද කියලා. ඒව පේන්නේ නැහැ. තමන්ගේ මතක තියාගන්න අනුන්ගේ ගේ ඉස්සරහ පැත්ත අද සමහර වෙලාවට අනුන්ගේ ගෙවල් වල තමන්ගේ ගෙදර ඉස්සරහ පැත්ත පේන්නේ නැති මේ ඒ අය අද අනුන්ගේ ගෙවල් වල පස්සේ තියෙන දේවල් පිළිබඳව සමහර වෙලාවට කතා කරන. ඒ නිසා මම පැහැදිලිව කියනවා අපි මේ ඩෙංගු වදුරේ අභියෝගය අපි මුහුණ දෙන්න ලෑස්ති. මුළු රටම එක වැඩපිළිවෙලක් එක්ක අපි යන්න ලෑස්ති. ඒකට ජනාධිපතිතුමත් අගමැතිතුමත් ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ලෑස්ති. ඒකට රාජ්‍යතැමතිතුමත් විශාල කැපකිරීමක් කළා මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ. ඉතාමත්ම පැහැදිලි මේක බැරෑරුම් දෙයක් හැටියට අරගෙන අපේ ඇඟට අරගෙන අපි මේ කටයුතු කරන්නේ. ඒ නිසා බය වෙන්න එපා. ඩෙංගු තුලින් ඉදිරියට වෙන ව්‍යසනය වළක්වන්නට රටක් ජාතියක් හැටියට දිවිහිමියෙන් අපි කටයුතු කරනවා. ත්‍රිවිධ හමුදාව කටයුතු කරනවා. පොලිසිය කටයුතු කරනවා. වෙනත් සිවිල් ආරක්ෂක හමුදා කටයුතු කරනවා. බන්ධනාගාරය කටයුතු කරනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඉඳලා ඒකම සෞඛ්‍ය අංශයේ ඉන්න ඉතාමත්ම කාර්යාල සාරය ඉතාමත්ම මම හිතනවා කම්කරුවගේ ඉඳලා හැම කෙනෙක් මේ කටයුතු කරන්න අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා රෝහිත අබේගුණවර්ධ මැතිතුමා හිතන්න එපා ගම් වතුරෙන් ව්‍යසන අටෙන් ආණ්ඩුව වටන්න ගියා. නොඑක් දේවල් කියලා සාලාව ගැන කියලා ඒ වගේම නොඑක් දේවල් ගැන කියලා. හැබැයි හිතන්න එපා පෞගේ දවස්වල හිටියා වතුරෙන් අනාගනී කියලා ආණ්ඩුව. හැබැයි එහෙම අනාගන්නේ නැහැ. ඒක නිසා ව්‍යසන කීයක් ආවත් ඒ වෙනුවෙන් පෙනී හිටින්න අපි ලෑස්ති. ඩෙංගුව තුලින් මේ ආණ්ඩුව වටන්න සමහරව හදනවා. මේක අපේ කාර්යක්ෂම කියලා. ඒකටත් අපි ලෑස්ති මුහුණ දෙන්න. ඒ නිසා ඒ සඳහා කටයුතු කරනවා කියන එක මතක් කරමි. මා ස්තුතිවන්ත වෙනවා තමුන්නාන්සලාගේ යෝජනාවට.
බොහොම ස්තුතියි.
ඒක බොහොම ස්තුතියි.